Honorable Gajendra Kumar Ponnambalam, you have 15 minutes.
Thank you, sir. I'll like to start my comments since the Honorable State Minister is here. As you know, as Tamil members of Parliament, we visit the prisons quite a bit and meet with these Tamil political prisoners. And in the course of those meetings, we also talk to the prison officials. And of late, the prison officials, I think a total of, they amount to about 6,000. They have been pleading with us to urge the government to consider them with regards to allowances, salary schemes, to consider them in par with the police department. Because the police are getting, I think because of this economic crisis, they are getting almost 40% of their salary as increments or as allowances, and that is not being made available to the prison authorities. So I urge you to consider that, since the job that they do, it's not a large number, it's only 6,000. The job they do is as important as the police. So I ask you to consider that. With regards to the other matters, of course, it directly comes under the Honourable Minister, but I presume I can brief you. Sir, as you would know, there are PTA Tamil detainees, a total of 14, of which 9 are convicted prisoners. There are 5 individuals, Selvaraja Kirubaharan, Tambaya Prakash, Nadesan Kukadasan, Shanmugalingam Suryakumar, Tangavel Nomalan. These 5 individuals, Honorable State Minister, have cases that are still going on. However, now there are about 3 or 4 cases. These 5 individuals have about 3 or 4 cases. All the others are convicted. They're serving their sentence. Now, in the case of these 5, with regards to, say, if a person has 3 cases, in the case of Selvaraja Kirubaharan, for example, has 3 cases, 2 cases he has already been granted bail. 2 cases he has been granted bail, but because in the 3rd case, for some reason, the authorities come up and object to bail on the basis that they say that they have intelligence reports that he might, recreate the LTT. I mean, this is preposterous, in which case he wouldn't have been granted bail in the previous 2 cases. So, you know, there must be some consistency. These are individuals who have been, they have almost served their sentence time waiting for their trials to finish. And in the case of this Mr. Kirubaharan, he has, his confession has been rejected by the previous courts. And he is now again, after the rejection, after the cases in the other in the previous cases came to an end, the AG's department have gone and filed new indictments based on that same confession. I think those are extremely unfair, Honorable Presiding Member. In fact, last year, during the committee stage of the Ministry of Justice, I raised this matter. Nothing has happened. I sincerely appeal to you and the Honorable Minister to intervene with regards to these 5 individuals and grant bail. There is no reason why they shouldn't be granted bail when everybody else has been granted bail. And with regards to, obviously, the convicted prisoners, PTA prisoners, I appeal to you to understand that they have been convicted under the PTA. We all reject the PTA. Your government, the Honourable Minister, thank you, Honourable Minister. The Honourable Minister made commitments in 2015 when he went to Geneva with the Honourable Mangala Samaravira. And it was during his tenure as being the Minister of Justice at that time that, in fact, the government of Sri Lanka made commitments that they will create a moratorium on the application of the PTA. And so when we ourselves in principle accept that the PTA is a draconian law and is not suitable and in almost all cases creates injustice, then it is only fair that these convicted prisoners who have served quite a number of years already should be in fact released. And I appeal to you to look at that as a matter of urgency and to seriously consider bail being granted to those 5 individuals whom I mentioned. who have other cases where bail has already been granted. So there is no reason why they should not be granted with regards to the cases that are outstanding. Then, Honourable Presiding Member, this is something that Honourable Siddharthan also mentioned, but he didn't mention the entire number. Under the PTA, despite the fact that the government's official position is that they will not use the PTA, the police continue to bring charges on B reports under the PTA. Now, if you take the last week, as you know, the government's position is that people are entitled to remember the dead. That is the official position. The President has said it, the Honourable Minister and others also have stated it. But the proviso being that they must not commemorate as LTT, that they must not project it as a LTT function. And as a result, people have in fact gone and tried to attend these various commemorations. And the police, particularly in the eastern province, not in the north, in the eastern province, have arrested 10 individuals on the basis of them taking part or in some way organizing these commemorations, out of which two individuals, Mr. Kumara Raja and Janojan, that is a father and son, are members of our own party. Members of our own party. The courts in Batiklo, all the courts, when the police approached the courts to get a ban, the courts refused to give a ban. They said that commemorating the dead is a fundamental right enshrined under the Constitution, and they are entitled to do it, provided that there is no LTT paraphernalia that is being projected, that the LTT is not being projected during those events. So there was no LTT being projected. Everybody went there to commemorate the dead. And despite that, when these two individuals went, they were turned back. The police refused to allow them to commemorate at the cemeteries where these former cadres were buried or cremated. And they had to turn back. They, along with a vehicle that took some red and yellow flags, which is the flags of Tamil nationalism, that is the general flag, that our party also has red and yellow. There is no LTT in that. And when they were turned back, they were said that they cannot commemorate. When they were turned back and when they were going, the police stopped them halfway through and then took the person who was driving that vehicle in which they took these flags to try to commemorate to the police station. So my two party members who had hired that poor fellow also went to the police station, and ultimately they have all been charged under the PTA. They've all been charged under the PTA. For what? For doing something that the government said we can do, for doing something that the court said we can do, but because the police for some reason think that it is LTT. I mean, this is just completely unfair. Completely unfair. You see, there is, then thereafter there is Anthony Newton, Lanusan, that is the young gentleman who is 19 years old, who is waiting to do his A-levels in January. All that the father is Anthony Newton, all that these two individuals did was they provided the sound system for that commemoration. And these two individuals have been charged under the PTA for nothing else. He was hired. They had nothing to do with even organizing the process. There is an individual who drove the vehicle, also has been charged under the PTA. Navajeevan was the driver. Moheswaran is an individual who was working at the Sunshine Bakery as a cashier. Some lady had come and bought a cake, and in that cake the name Prabhaharan had been written, and the police have gone and charged her for having a cake with the name Prabhaharan written on it under the PTA, and they had proceeded to go and arrest the cashier. Now, are these PTA cases, Honorable Minister? I mean, it's just thoroughly being abused The police are, this is police terrorism that is happening. It is deliberately them using the PTA to terrorize the population. That's it. There is nothing PTA about this. What is the terrorism in buying a cake and writing Prabharan, for God's sake? Huh? Then there is a old gentleman who belongs to a political party to which the some of these TNA members are in coalition with. One Nagalingam Sangarapille, he belongs to the Janayaka Poralial party. He had organized, he had provided some food and some dry rations to former LTT cadres, you know, cadres who had died, their family, parents, and some people who are needy. Simply because he provided some food and dry rations to family members whose breadwinners, whose children are no more because they had died as cadres of the LTT, and they are struggling in today's economic situation to provide food parcels and to provide some dry rations, they are charged under the PTA. I mean, what on earth is going on? I ask you, Honorable Presiding Member, we had a case last month where two presidents, former presidents, and a finance minister who are members of this house have been ruled as being the people who bankrupted this country. Let us say that they eventually are found guilty and they are put to prison. The whole world condemns them. This country is condemning them for bankrupting the country. Does that mean that if there are sections of the public who still believe that their leaders, or for what reason, whatever they did, is something that they still value and they want to support, just because they want to identify themselves with the Rajapaksas, does that make them criminals? Does it mean that if the Rajapaksas are found guilty tomorrow and they are sent to the gallows, does it mean that you can't go and talk to Mrs. Rajapaksa? Does it mean that you can't go and talk to the family? Does it mean that you can't go and invite them to their house? What is the meaning of this? What sort of principles are we propagating here? But that is what is happening. That is exactly what is happening. You are condemned. This government says that they send people to rehabilitation, former LTT cadres for rehabilitation, they are brought back into society. If members of the public go and try to give employment to them, or if members of the public try and help them,
Honourable Member, you have
people are fighting
for
employment. Those former cadres are suffering. When members of the public like us, who feel that we have a duty to help these people because they are pauperized, when we go and help them, if we are being charged under the PTA for a false allegation that we are trying to regroup the LTT, what basis can you be doing this? So you, Honorable Minister, have to intervene because the police are not going to do it. For whatever reason, they are hell-bent on abusing these laws. Either it is coming from some above, where there is political interference coming from above, or the police have just no idea and they are adamant to abuse these laws. So you must intervene. These are political decisions that must be taken at the very highest. Directives must be given and these people must be released. And you must make sure that these officers know that under no circumstances can they use the PTA, because you have given assurances. You personally have given assurances to the international community. It is not about whether the international community has double standards. Of course they do. We are not bothered about them. It is you, as Minister of Justice previously, who gave assurances. So we have to stick by our own standards. And I ask you, you more than anybody else, Honorable Minister, have a duty to make sure that this law is not applied in this way. I thank you.
Thank you. Honorable Minister.
I just want to respond to Honorable Member. As you said, that it is correct that we who committed and assured that we are not going to enforce the PTA in 2015 January. In fact, that during my tenure that it was not enforced. Subsequently, when the Easter Sunday attack took place, I was not in the government. When that Easter Sunday attack took place, whatever the government that was in power, they had to make use, since it was a law available, and in fact, under the PTA, that they had taken a lot of measures, not only to apprehend the culprits, but also to control further damages that could have been done, further crimes could have been done, when the communal issues are raised by various people that we do not know where the end is. At the same time that we were dedicated and we were committed, and we opened, through the legislation that we opened this OMP, Office of Missing Person, then the Reparation Office, then the Unity and Reconciliation, that bill also is here, but it was in operation. Unfortunately, if not for the Easter Sunday attack, that we could have, whatever the government which was in the power, could have reached to some end on that bill. If the bill had gone to the Supreme Court, there was a determination. After that clearance of it, that could have been passed. Then anyway, due to that incident, that was hampered. Later on, when you assume, this present government assumed the responsibility in May last year, we drafted a new bill. Of course, that there are certain principles which was in the Counterterrorism Act also. Then we gazetted it. When it was gazetted that there were many representations, including from the Tamil political parties, even the Muslim political parties and trade unions, other political parties, even diplomatic corps, we listened to them. Then they pointed out certain things are not recognized or acceptable and against some democratic norms and principles. We listened to them. And then we agreed and we cancelled that bill. We cancelled the bill that was gazetted by us. Then we refined it again. Then we went through with all the stakeholders, including the High Commissioners, ambassadors. Finally, we agreed on the final draft. That is what we have gazetted. Still that anybody is having any concern, still that's Parliament is the one who makes the law, no? That we can discuss. And the other thing that this honourable member, I do not know, no, I am not referring, may not be referring to the person that you said, that I asked from the police, though honourable member said that that was not an LTT organisation, no revival law, that there was no any connection. No, these are the photos that they have forwarded to me in their T-shirts. In the front, that Prabhakaran's photograph is there. In the back, LTT flag is there. It may not be the eastern province. I think this is northern province. And, you know, we are trying to build the, you know, that's the relations between all the communities. When there are small groups, some extremists or fundamentalists creating issues like this, it is very difficult to have any consensus. You know, when in 2015, there were over 350 detainees under the PTA. Then as much as possible, and with the assistance of the Honorable Attorney General, also that we released a large number. Thereafter, when there were serious charges, that we made arrangements to have two separate high courts, just to hear and conclude PTA cases, one in Colombo, one in Anuradhapura. In fact, that within that, I think, 1.5 year or 2 years period, they could have finished very easily, because there were not more than 100 cases. But always then, I also, you know, check the progress of these courts from time to time. The most of the days what has happened is lawyers had come and asked for dates. And therefore, during that period, that they could not have concluded. But with all that, it has come down to, I think, more than less than 520 altogether convicted and remands. 9 and 11, I think. 9 and 5. Right, yes. Now, with regard to that, the other persons also, convicted persons also, the Honorable Chairman, In fact, that I think Honorable Jayanta Veerasinghe explained it under the sentencing policy that we are going to bring it to the parliament. Some persons had been detained much more than the longer period sometimes than the sentence. But the sentence is commenced from the date where that his punishment, his sentence is confirmed either by the Court of Appeal or the Supreme Court. This legal system itself is in fault. That is wrong. Now we are trying to correct it. I think if you would have corrected it earlier, that a lot of people would have relief. I am hopeful that I am trying to bring that and get it passed very soon, maybe January or February.
Thank you, Honorable Gajendra Kumar.
Yes, Honorable Minister, I'm grateful to your comments. You will certainly have our cooperation with regards to those amendments that you want to bring so that you take in the period of remand also. With regards to those photographs of the LTT symbol and the LTT leader's thing on the T-shirt, now that is something that that the police can certainly look into. We are not saying not to, but those are not things that you go under the PTA, Honorable Minister. The PTA is the most draconian law that we, for wearing a T-shirt with a photograph. Surely those are not reasons to go under the PTA. There are various other laws that you can use. Now, I can say it with utmost responsibility, none of this happened in the Eastern Province. The 10 individuals that I am talking of had no involvement with regards to any of this even. It was just simply them going and commemorating, or people who had helped with regards to organizing with the music, sound system, or transport, who are today being charged under the PTA. Can you even justify that? I mean, there is a big difference, Honorable Minister, where you are forced to, as a responsible government, to look in terms of the PTA if in case some major catastrophe happens, some major incident happens. This is a case where the government's policy is that you can commemorate. This is the case where the magistrate court orders have been given saying that you can commemorate. The police are violating. It is the police that are abusing it.
Honourable Member, time is very limited.
I'm asking you to intervene in. Thank you.
Thank you. Honourable ALM Ataullah, you have 11 minutes.
15 minutes left. Bismillah ar-Rahman ar-Rahim. Nahmadu Nusalli ala Rasulil Kareem. Amma Abad. Indru Nidhi Sirai Chalaihal Matramalla. அரசியல் மறுசீரமைப்பு தொடர்பான அமைச்சனுடைய விவாதம் இங்கே நடைபெற்றிருக்கின்ற இந்த சமயத்தில் இது தொடர்பாக பேசுவதற்கு கிடைத்தமைக்கு நான் உங்களுக்கு நன்றி சொல்கிறேன். குறிப்பாக இதனுடைய அமைச்சர் விஜயதாச ராஜபக்ஷ அவர்கள் இந்த நாட்டில் ஒரு சிரேஷ்ட சட்டத்தரணி மாத்திரமல்ல, பிரபலம் வாய்ந்த ஒரு சட்டத்தரணியும் ஒரு சிறந்த அரசியல்வாதியுமாக நாங்கள் காண்கிறோம். அவருடைய காலத்தில் இந்த நாட்டினுடைய சட்ட திருத்தங்கள் முறையாக தினந்தோறும் பெருமதியான நேரத்தை செலவழித்து அவர் செய்து கொண்டு போவதையும் நாங்கள் நேரத்திலே கவனித்து அவருக்காக என்னுடைய வாழ்த்துக்களை தெரிவிக்கின்ற அதே நேரம் அவருடைய ராஜாங்க அமைச்சர் அவர்களுக்கும் என்னுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக பேசுவதற்கு நிறைய இருக்கிறது, நேரம் 15 நிமிடம் என்று இப்பொழுது குறைத்தும் இருக்கிறார்கள். குறைந்தால் அமைச்சர் அவர்கள் எனக்கு நேரம் தர வேண்டும். முக்கியமான சில விஷயங்களை பற்றி நான் பேச விடுகிறேன். உங்களுடைய கையில் அரசியல் மறுசீரமைப்பு என்கின்ற ஒரு விடயமும் கையிலே இருக்கிறது. இந்த நாட்டிலே இருக்கின்ற பிரச்சினை இனப்பிரச்சினை என்பது நீண்ட காலமாக நாங்கள் பேசிக்கொண்டே வருகிறோம். உலகத்தில் பல நாடுகளிலே பல மொழியை பேசுகின்றவர்கள் இருக்கிறார்கள், ஆனால் பெரிய பிரச்சனைகளை நாங்கள் காணவில்லை. இந்தியாவில் ஆயிரக்கணக்கான மொழிகளும் ஆயிரக்கணக்கான சமூகங்களும் வாழ்கிறார்கள், அங்கு பிரச்சனை இல்லை. ஆனால் இலங்கையில் தமிழும் சிங்களமும் என்று இரண்டு பாஷையே பேசக்கூடிய 3-4 சமூகங்கள் வாழ்கிற இந்த வளம் மிக்க நாட்டில் நாம் இனப்பிரச்சினை என்ற போர்வையில் இந்த நாடு நீண்ட காலமாக அழிவுகளுக்கு உட்படுத்தப்பட்டிருக்கிறது. வெளிநாட்டவர்களுடைய தலையீடு இந்த இனப்பிரச்சினையை வைத்துக் கொண்டு நமது நாட்டை இறுக்கி வருவதையும் நாங்கள் பார்க்கிறோம். ஆனால் பிரச்சனை இலகுவாக தீர்க்கக்கூடியது என்று எம் எல்லோருக்கும் தெரியும். இவ்வாறு இந்த இனப்பிரச்சனை தொடர்பாக பல்லாண்டு காலம், இலங்கை சுதந்திரமடைந்த காலத்தில் இருந்து பேசப்பட்டு வருகின்ற இந்த பிரச்சனையின் கடைசியாக இலங்கை இந்திய ஒப்பந்தத்தின் மூலம் நாங்கள் என்ன செய்திருக்கிறோம் என்றால், இந்த நாட்டை, சிறிய ஒரு நாட்டை 9 துண்டுகளாக நாங்கள் பிரித்து 9 மாகாண சபைகளை அமைத்து, மாகாண சபை கேட்காத மக்களுக்கும் அதனை கொடுத்து, அதனை ஒரு பகடியாக, ஒரு ஜோக்காக நாங்கள் இன்று அந்த நிர்வாகத்தை பார்த்துக் கொண்டிருக்கிறோம். கேட்டவர்கள் தமிழ் பேசுகின்ற மக்கள். அதனால்தான் இந்த இனப்பிரச்சனை தொடர்பாக பேசுகின்ற ஒவ்வொரு சந்தர்ப்பத்திலும் நாங்கள் கூறிக்கொண்டிருக்கிறோம், நாட்டில் பணம் அதிகம் இருந்தால் ரீகரண்ட் எக்ஸ்பெண்டிச்சரை நீங்கள் முகம் கொடுப்பதற்கு உங்களால் ஏலமாக இருந்தால் இன்னமும் நீங்கள் 10 மாகாண சபையை பிரித்துக் கொள்வதற்கு விடுங்கள், எங்களுக்கு அதனால் பிரச்சனை இல்லை. ஆனால் இதனால், இந்த தீர்வுகளால் உண்மையாக மக்கள் எந்த விதமான பயனையுமே அடைந்து வரவில்லை. மாகாண சபை அமைப்பு முறையின் மூலம் அங்கு வாழ்கின்ற தமிழர்களுக்கோ, முஸ்லீம்களுக்கோ, சிங்கள மக்களுக்கோ உரிய எந்த விதமான தீர்வுகளும் காணப்படவில்லை என்பதால், நாங்கள் ஒரு பொறுப்புள்ள கட்சி என்கின்ற அடிப்படையில் பாலமனை பிரகடனம் ஒன்றை தேசிய காங்கிரஸ் பிரகடனப்படுத்தியது. அதனுடைய கருத்து, இந்த நாட்டில் வாழ்கின்ற ஒவ்வொரு மனிதனுக்குமான சுதந்திரம், அதாவது இந்த நாட்டில் யார் எந்த மதமாக இருந்தாலும் வாழுகின்றவர்கள் அவர்களுடைய மதத்தை பின்பற்றுவதற்கும், அவர்கள் குடியிருப்பதற்கு வீடு கட்டுவதற்கும், அவர்கள் தொழில் செய்வதற்குரிய உரிமையும், அதேபோன்று அவர்களுக்குரிய பாதுகாப்பும் தான் சுதந்திரமும் அதிகார பகிர்வும் என்பதனால், எங்களுடைய பார்வையில் இந்த நாட்டில் நிலப்பிரச்சினை, இடப்பிரச்சினையே இனத்தீர்வினுடைய 90% இருக்கின்றபடியால், ஒவ்வொரு பிரஜையும் எந்த அலகில், எந்த கிராம சேவகர் பிரிவில், எந்த உள்ளூராட்சியின் கீழ் அல்லது எந்த மாவட்டத்தில், எந்த மாகாணத்தில் வாழ்கிறார்களோ, அவர்கள் வாழுகின்ற அந்த வீதாசாரத்துக்கேற்ப காணி வழங்குவது என்பதை நாங்கள் கையிலே எடுத்துக்கொண்டால், உண்மையில் நீங்கள் மாகாண சபையை வைத்துக் கொண்டிருந்தாலும் இல்லாவிட்டாலும், இதனை நடைமுறைப்படுத்துவதன் மூலம் இனத்தீவின் 90% பிரச்சனைகள் முடிவடையும் என்பது எங்களுடைய நிலைப்பாடு. அது மாத்திரமல்ல, அதே போன்று ஒவ்வொரு அலகிலும் அவர்கள் என்ன மதத்தை பின்பற்றுகிறார்களோ அந்த மதம் அவர்களுக்கு, அதாவது இந்த நாடு பௌத்த நாடு என்பது போல், ஒவ்வொரு அருகிலும் எந்த மதத்தை பின்பற்றுகின்றார்களோ அந்த பிரிவை, மெஜாரிட்டியாக இருக்கின்றவர்களுக்கு அந்த பிரதேசத்தினுடைய ஒழுங்குகளை செய்வதற்கு அனுமதிக்க வேண்டும் என்று ஒவ்வொரு விடயங்களிலும் நாம் ஒரு இந்த நாட்டுக்கு தேவையான தீர்வை பற்றி யோசிக்க வேண்டுமே தவிர, வேறு நாடுகள் நமக்கு அழுத்துகின்ற தீர்வுகளுக்கு பின்னால் நாம் சென்று இந்த நாட்டை திருப்திப்படுத்த முடியாது. எனவேதான் நீண்ட அரசியல் வரலாற்று இருக்கின்ற எங்களுடைய அன்புக்குரிய விஜயதாஸ் அவர்கள், நாம் இணைந்து நமது காலத்திற்குள் இந்த நாட்டிற்கு 19, 20, 21 அப்பால் எல்லோரும் சொன்னதை போன்று, மேன்மை தகு ஜனாதிபதி அவர்கள் சொன்னதை போன்று, நாம் எல்லோரும் பொருத்தமான ஒரு கன்ஸ்டிடியூஷனை உருவாக்குவதற்கு நீங்கள் முன்னிற்க வேண்டும். அதற்காக நாங்கள் இன்றும் உங்களோடு துணை நிற்போம் என்பதை நான் இந்த இடத்திலே கேட்டுக்கொள்வதோடு, உண்மையில் நீதிமன்றங்கள் தொடர்பாக இப்பொழுது கன்ஸ்டிடியூஷனிலுமே இருக்கிறது, வடக்கு கிழக்கிலே தமிழும் ஆங்கிலமும் மொழி பேச முடியும், அங்கு வழக்காட முடியும் என்று இருந்தாலும் கூட, அங்கிருந்து வருகின்ற அப்பீல் கோர்ட்டுக்கும் சுப்ரீம் கோர்ட்டுக்குமாக அங்கிருந்து அனுப்பப்படுகின்ற வழக்குகள் தமிழ் பாஷையிலே இருப்பதனால், ஒரு வழக்கை விசாரிப்பதற்கு 4 ஆண்டுகளுக்கு மேல் 5 ஆண்டுகளுக்கு மேல் டிரான்ஸ்லேஷனுக்காக இந்த நாட்டிலே வழக்குகள் தாமதப்படுத்தப்பட்டுக் கொண்டிருக்கிறது. எனவே இந்த தமிழ் பேசுகின்ற வழக்குகளை விசாரிப்பதற்கு அப்பீல் கோர்ட்டிலும், அதே போன்று சுப்ரீம் கோர்ட்டிலும் தமிழ் பேசுகின்ற நீதவான்களை நீங்கள் நியமிப்பதன் மூலம், அதற்கான ஒரு குழுவை நீங்கள் நியமிப்பதன் மூலம் உண்மையிலேயே இந்த பிரச்சனைக்கு தீர்வு காணலாம் என்பது என்னுடைய நிலைப்பாடு. இல்லாவிட்டால் ஒரு விடயத்தை, ஒரு வெற்றி தோல்வியை அல்லது தங்களுடைய பிரச்சனையை முடிப்பதற்கு இப்படி பல ஆண்டுகள் போவதனை நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது என்று இந்த இடத்திலே நான் உங்களிடத்தில் மிகவும் வேண்டுதலாக இந்த விடயத்துக்கு நீங்கள் கவனம் செலுத்த வேண்டும் என்பது என்னுடைய அடுத்த நிலைப்பாடு. இன்னும் ஒரு நிலைப்பாடு, நீங்கள் நிதியமைச்சராக இங்கே இருக்கிறீர்கள், நாங்களும் நீண்ட காலமாக இங்கே இருக்கிறோம், அமைச்சர்களாக இருந்திருக்கிறோம், பாராளுமன்ற உறுப்பினர்களாக இருந்திருக்கிறோம். நான் முன்பு சொன்னது போல் வெளிநாட்டு தலையீடுகள் இன்னும் காரணங்களினால் நமது நாட்டில் பல அனர்த்தங்கள், பல கொலைகள், பல அதாவது நினைக்க முடியாத சம்பவங்கள் நடந்திருக்கின்றன. அந்த வரிசையிலே இந்த உயிர்த்த ஞாயிறு ஈஸ்டர் அட்டாக் சம்பந்தமான பிரச்சனை நமது நாட்டில் பூதாகரமாக மாத்திரமல்ல, இந்த நாட்டை பற்றி வெளிநாடுகளிலும் பூதாகரமாக பேசப்பட்டுக் கொண்டிருக்கிறது. எனவே இதற்கு என்னென்ன நடவடிக்கைகள் எடுத்திருக்கிறார்கள் என்பது ஒரு புறம் இருந்தாலும், இதனை நமது கண்முன்னே நமது காலத்திற்குள் இது யார் என்று இதனுடைய பின்புலத்தை நாங்கள் கண்டுபிடிக்காமல் போனால் இன்னும் ஒரு ஜெனரேஷன் இதற்கு பிறகும் இந்த நாட்டிலே இப்படியான பிரச்சனைகள் நின்று வருவதற்கு காரணமாக இருந்துவிடும் என்பதற்காக நான் உங்களிடம் கேட்டுக்கொள்கிறேன். இந்த நாட்டில்
இருக்கின்ற
பாராளுமன்றத்தில் இது தொடர்பாக நிறைய பாராளுமன்ற உறுப்பினர்கள் நிறைய பேர் பேசியிருக்கிறார்கள், பாராளுமன்ற உறுப்பினர்கள் பேசியிருக்கிறார்கள், ஊடகங்களில் நிறைய வந்திருக்கிறது, அதே போன்று ஒவ்வொரு விதவிதமான கதைகள் பேசப்பட்டுக் கொண்டிருக்கிறது. எது எப்படி இருந்த பொழுதிலும் நூற்றுக்கணக்கான உயிர்கள், சிறுவர்கள், குழந்தைகள், பெரியவர்கள், தாய்மார்கள், கற்பிணி தாய்மார்கள் என்றதற்கு அப்பால் இந்த கொலை, இந்த படுகொலைகள் நடைபெறக்கூடாது என்பதற்காக யார் யாரெல்லாம் நாம் இதற்கு பொறுப்பாக இன்று இருக்கிறோமோ, நிதியமைச்சராக இருக்கலாம், போலீசுக்கு பொறுப்பான அமைச்சராக இருக்கலாம், பாராளுமன்றமாக இருக்கலாம், எல்லோருக்கும் கடவுள் இருக்கிறார். நாம் முறையாக அதனை செய்யவில்லை என்றால் அதனுடைய கர்மம் பாவம் நம்மையும் சுற்றும். எனவேதான் நாம் நீங்கள் இப்பொழுது நீதியமைச்சராக இருக்கின்றபடியால் அதனை நான் அழுத்துகின்றேன். இதற்கு ஒரு முடிவை நீங்கள் காட்ட வேண்டும். ஏனென்றால் சிங்கள மக்கள் மாத்திரமல்ல, கிறிஸ்தவ மக்கள் மாத்திரமல்ல, முஸ்லீம் மக்கள் இந்த நாட்டில் பாதிக்கப்பட்டிருக்கிறார்கள். முஸ்லீம் மக்கள் மிகவும் வஞ்சனையாக பாவிக்கப்பட்டார்கள். எனவே இதற்கொரு முடிவு நீங்கள் காண வேண்டும். இதனை அலைக்கழித்து விட வேண்டாம் என்று உங்களிடத்திலே நான் வேண்டிக் கொள்கிறேன். அது மாத்திரமல்ல, இந்த நமது இந்த கொரோனா மரணத்தின் பொழுது அந்த மரணித்தவர்களை அடக்குகின்ற எரிக்கின்ற விஷயத்தில் நீதிக்கு மாற்றமாக ஒரு விடயம் அந்த அமைச்சரால் நடைமுறைப்படுத்தப்பட்டது. பாராளுமன்றத்தில் இயற்றப்படாத சட்டம் ஒன்று தொடர்பாக, அவருக்கு இல்லாத சட்டம் ஒன்றை அவர் கெசட் நோட்டிபிகேஷன் மூலம் பாராளுமன்றத்திற்கும் தெரியாமல், ஆகவே அதை நீங்கள் கவனிக்க வேண்டும். அதுவும் ஒரு முக்கியமான விடயம் என்பதை சொல்லிக்கொண்டு இன்னும் ஒரு முக்கியமான விடயம், உங்களுக்கு தெரிந்த விடயத்தை நான் சொல்ல விடுகிறேன். கடந்த பாராளுமன்ற தேர்தலின் பொழுது நாங்கள் திருகோணமலை மாவட்டத்திலே தேசிய காங்கிரஸ் ஒரு நாமினேஷனை தாக்கல் செய்தது. ஆனால் அங்கு அந்த நாமினேஷன் பேப்பரில் ஆங்கிலத்திலே ஏபி உறுதிப்படுத்துகின்ற இடத்தில் அட் என்று போட்டிருந்தது, ஆனால் இடம் போடுவதற்கான இடம் ஒதுக்கிடவில்லை எந்த இடம் என்று. இதனால் அங்கு அந்த அட்டஸ்டேஷனில் இடம் போடுபடவில்லை என்பதற்காக எங்களுடைய அந்த நாமினேஷன் ரிஜெக்ட் பண்ணப்பட்டது. ஆகவே நாங்கள் நீதிமன்றத்துக்கு போனோம். நீதிமன்றத்திற்கு போனது உண்மையில் அது சப்போர்ட் பண்ணப்பட்டது 10/7/2020 எட்டாம் அமைச்சர் உண்மையில் எலெக்ஷன் ஆகஸ்ட் மாதம் 5ஆம் தேதி 10ஆம் தேதி 7ஆம் மாசம் அது சப்போர்ட் பண்ணப்பட்டது எங்களுடைய வழக்கு. உண்மையிலேயே ஜெஃப்ரி அழகரத்னம் என்பவர் பிசி அவர்தான் இதற்கு பொறுப்பாக இருந்தார். நாங்கள் ஒரு அந்த வழக்கினுடைய தன்மை எங்களுக்கும் செல்வதற்கு அனுமதி தாருங்கள் என்று கேட்டோம். ஆனால் அந்த தேர்தலுக்கு முன் எங்களுக்கு ஏதாவது தீர்ப்பு வந்திருந்தால் நாங்கள் வேறு அரசியல் நடவடிக்கைகளை பற்றி பார்த்திருப்போம். ஆனால் தீர்ப்பு வந்தது விடம் பிளீஸ், தீர்ப்பு வந்தது இந்த ஆண்டு 23ஆம் ஆண்டு 11ஆம் தேதி 10ஆம் மாசம் 3 ஆண்டுகளுக்கு பிறகுதான் தீர்ப்பு கிடைத்தது. இந்த வழக்கினுடைய இந்த வழக்கு மூன்று வருடங்களுக்கு பின் தீர்ப்பு கிடைக்கின்ற ஒரு வழக்கு அல்ல.
பிளீஸ் பாரதமான
ஒரு முறைகேடு என்பதனால் இதனை நிவர்த்தி செய்வதற்கு எங்களிடம் என்ன வழி இருக்கிறது என்பதை அமைச்சர் அவர்கள், இதனை நாம் திருத்தியாக வேண்டும் என்பதற்காக பேசுகிறேன். தயவு செய்து நோட் பண்ணிக் கொள்ளுங்கள். நன்றி.
ஹானரபிள் திலான் பெரேரா, யூ ஹேவ் 12 மினிட்ஸ்.
ஹவ் மச்?
12. எஸ்
மைந்தா நல்கே மட்டும் யா மனதுக்கு மனதுண்டா
அதென் யூ ஆல் டுகெதர் 14.
ரைட், थैंक यू. அது சம்பிரதாய கப்பி ஏன் இல்ல கொண்ட மேட் மந்திரித்துமணி கரு அதிகாரி அமைத்துமணி ராஜ்ய அமைத்துமணி மேல மகே திசனி ஆயவே விவாத் அவுகி அவரு திஹே மஹபை கவதாவத் மட்ட பிட்டபீட செனசுராஜாவது துணக் கதாகரன் முடினே மேகே மேகே பெண்ணானே மே மட்ட விருத்த பக்ஷன் தீல தீன தன மம பலவேணி வத்தா கதா கரு செனசுராஜா கிய பாரத் செனசுராஜா செனசுராஜா த மெசேஜ் எக்காவா மே ஈலங்க இருதா அத்தனைக்கு தினியா கீழ மங்கோ இலங்க இது மாவதான இருத அவசரத்து கீழ மே தமாய் நிதா ஜனதா சபாவே மட தீர தின தேன் ஏக கதா கரே முகது ஹேதுவ மேக மகே அவசான அவே வேத புலம் மே கதாவின் பசி முகது மம தெப்பத்தம் விவேச்சனை கருவா நீ நிசா கரு அதிக நமித்துமணி உபதுமா நத்தங் ஜனாதிபதித்துமாவத் புதுமாக கேபினட் மண்டலேவத் சகயோகி தினமாக பெயிண்டனே புதுமாக அமாத்தியான்சி அடுத்து லோக்கியத கலப்பின பரிதி அலுத் அனபனத் ராசியாக கேன புதுமா தீந்து கல்லத்திபினோ ஏத் மம்ம தன்னே புதுமா தம் ஹமதா மதக்கரண அர ஏவர கிரீமே பணத்து லிக்விடேஷன் பிலிமந்து தென்தின் அனபனத் கரு அமத்தும் லங்காவே ஏவ கிரியாத்மக கரண கியுத்தே மி ஜெயந்தி நடபனத்தரத்தே ஏவகின் வாசி கண்ண அய மெரிலா மெரிச்சாயகே லமை மெரல தமாய் ஏகின் வாசி கண்ண புடுவாங்க உதாரணத்துக்கு தே ஃபைனான்ஸ் பணத்த தே ஃபைனான்ஸ் ஆயத்தனை கத்தோத் தே ஃபைனான்ஸ் ஆயத்தனை சம்பந்தம் அவசான நடு தீந்து ஏவர கல்லை மினுசுனு கிவண்ண கேல முழு ஜீவித காலேம ஹம்ப கரகத்த முதல் ஏபுசு தால தீ தே ஃபைனான்ஸ் கம்பெனி மகா பேங்க்கு லுகு லுகு உதவிய ரே ஏஐகே கிரும் வல ஏ கிரும் கார் ஏ கிரும் ஹிமிவங்கே முதல் வலிங்
ඔබතුමා ඉන්න නැතු ඇති මීට පෙර දිනයකත් මම මේ පාර්ලිමේන්තුවේදී කිව්වා ඔබතුමා කිය විදියට දසදහස් ගණන් නෙවෙයි ඇත්තටම මම හිතෙන් දැන් එනකොට මිලියනේ පැනලා අර අපේ ආදිවාසී ජන කණ්ඩායම් පවා මේ ග්‍රහණයට අහු වෙලා තියෙන්නේ ඒගොල්ලත් දැන් අසරණ වෙලා ඉන්නේ නිසා මේ මහ බැංකුව හරහා මේක පාලනය කරනකම් මේකට පිළිතුරක් හොයන්න බෑ මහ බැංකුවට මේකට උත්තර හොයන්නත් බෑ මහ බැංකුවට ඒකට කැපැසිටියකුත් නෑ ඒක නිසා මේ ශුද්‍ර මූල්‍යයක අනුදෙනු සම්බන්ධව පාලනය කරන්න රෙගුලේට් කරන්න වෙනම අධිකාරියක් ඕන ඒ අධිකාරියට අධිකරණයට නොගිහිල්ලා ඒ දේපළ වෙන්දේසිය දාලා ඒ තැන්පත් කරුවන්ගේ මුදල් ගෙවීමට හැකිවන පරිදි නීතියක් හදන්නට ඕන මම ඉදිරි මාසයේ දෙක තුල බලාපොරොත්තු වෙනවා ඒ වගේ කෙටුම්පතක් හදන්න ඔබතුමාලගේ සහාය බලාපොරොත්තු වෙනවා
මුනි ගියපාරත් ඔබතුමා මම අහපු ප්‍රශ්නයකට තමයි ඔය පිළිතුරු දුන්නේ ඔබතුමාට ගොඩාක් පිං රටේ අනාගතයට ඒ ඒ පනත බලපනා වගේ ගොඩාක් පිං මොකද හේතුව බොහෝ උදවිය බලාගෙන ඉන්නවා ඒ කාරණයෙන් වෙනතු ඊළඟට කරු ඇමතුමනි ඔබතුමාගේ අමාත්‍ය ශරීරය තියෙනවා අර කමියුනිටි බේස් රිකරෙක්ෂන් කරෙක්ෂන් ඒ කියන්නේ මේ මේ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව. දැන් මේ දෙපාර්තමේන්තුව යටතේ ඔබතුමාට හැකියාව තියෙනවා මේ ලොස් ඩිලේස් කියන එකටත්, ඒ වගේම බන්ධනාගාර ඇතුලේ තියෙන තදබලට පිළිතුරු හොයන්න. මොකද දැනට ඒ විවිධ උසාවිවල අයින් වරදකරුවෝ වුණු සමහර වරදකරුවන්ට ඒ ප්‍රජා විශෝධන ඒ දෙපාර්තමේන්තුව යටතේ ඒ දඬුවම වෙනුවට යම් යම් ආකාරයේ රාජකාරී පවරනවා. හැබැයි එකම දේ කරු ඇමතුමනි, සමහර නඩුකාරවරු පුරුදු වෙලා ඉන්නවා ඒ ඒ ඒ ඒ අයව එතනට යොමු කරන්න පෙර ඒ ඒ ඒ අදාළ නඩුවට භාජන විත්තිකරුවායෙන් අහනවා ඔබතුමා යන්න කැමතිද කියලා. එහෙම නැතුව අපිට පුළුවන් නම් ඒ යම් යම් දඬන දෙනකොට යම් යම් වරදවල වලට අනිවාර්යයෙන්ම ඒ අයට ප්‍රජා විශෝධන ඒ දෙපාර්තමේන්තුව යටතේ ඒ ක්‍රියාදාම වලට යොමු වෙන්නේ කියන ඔබතුමාට බන්ධනාගාරවල තදබදයත්, ඒ වගේම යම් ප්‍රමාණයකට අර උසාවියේ තියෙන ලොස් ඩිලේස් කියන කාරණේන ජම්මාර්ග පිළිතුරක් හොයන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ගරු ඇමතුමනි, ලංකාවේ ඉඩම් තියෙන්නේ ආයතන කීපයක. දැන් ඉඩම් නිරෝල් කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඉඩම් වර්ග කීපයක් තියෙනවා. ඊළඟට LRC එකේ තිබෙනවා. මහවැලියේ තියෙන ඉඩම් මහවැලි ඇමතුමාට පුළුවන් බොහෝ තමන්ට ඕන විදිහට බෙදන්න. මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ ඉඩම් අමාත්‍යස්ථ සාකච්ඡා කරලා මේ ඉඩම් ලංකාවේ තිබෙන සියලු ඉඩම් එක අධිකාරියකට ගන්න. දැන් ලංකාවේ මම දැක්කා යෝජනා කරලා තියෙනවා මේ ගුවන් විදුලියයි රූපවාහිනී සංස්ථාවයි ITN එක මේ සියලු ආයතන එක අධිකාරියකට ගන්න. ඒ වගේ ලංකාවේ තියෙන ඉඩම් තැන් තැන් වල තියන්නේ නැතුව, එක එක කොටස් වල තියන්නේ නැතුව සියලුම ඉඩම් එක අධිකාරියක් කරතර අරගෙන එතන අපිට පුළුවන් නම් 50ක් හදන්න. එතකොට මේ ලංකාවේ තියෙන බොහෝ ඉඩම් ප්‍රශ්න විසඳෙනවා. අද ගරු ඇමතුමනි, ලංකාවේ ඕනම දිසාපතිතුමකින් අහන්න, ඒ දිසාපති කන්තෝරු වල තියෙන ප්‍රශ්න වලින් 60%ක්ම තියෙන ඉඩම් ප්‍රශ්න, විශේෂයෙන් මදුල් වගේ ප්‍රදේශවල. ඒ නිසා මේ එක එක අධිකාරි වලට, එක එක දෙපාර්තමේන්තු වල තියෙන ඉඩම් අමාත්‍යංශයට සාකච්ඡා කරලා එක අධිකාරියක් කරත එක තැනකට ගන්න පුළුවන් නම් ඔබතුමා මේ රටේ ප්‍රධානතම ප්‍රශ්නයේ විසඳුම් හොයාදෙන්න අවශ්‍යක නීති අනපනත් සැකසුවා වෙනවා. ඊළඟට ගරු ඇමතුමනි, මේ මෑතකදී පාර්ලිමේන්තුව තුලත් මේක කතා වුණා. අපේ ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා මේ කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක පිළිබඳව, ඒ කියන්නේ අපේ මේ ස්වාධීන කොමිෂන් සභාවත් එක්ක ආපු අලුත් සංකල්පයක් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, මේ ව්‍යවස්ථා දායක සභාව. ඔබතුමා දන්නවා ඔබතුමා 21 වෙනි සංශෝධන කියන වෙලාවෙත් ඇත්තටම තුනෙන් දෙක ලබා ගන්න පුළුවන් වුණේ ඔබතුමාට විරුද්ධ පක්ෂයේ සහයෝගය නිසා. මොකද ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ඒක අර මේ ද්විත්ත පුරබැසි භාවයේ ඉලක්ක කරගෙන අපි සංශෝධනය ගෙනාවයි කියලා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ කල්ලියේ මන්ත්‍රීවරු කීප දෙනෙක් පාර්ලිමේන්තුව ආවේ නැහැ. ඒ නිසා 150ක් කියන්නේ තුනෙන් දෙක ලබා ගැනීම හැකියාව ලැබුණේ විරුද්ධ පක්ෂයේ සහයෝගය නිසා. ඒතර 21 වෙනි සංශෝධනයේ හරහා ආපු ඒ ව්‍යවස්ථා දායක සභාව අපි හැදුවෙම ලංකාවේ ප්‍රධාන තනතුරු වලට විධායකය තනි මතයට පත්කරන එක පිළිබඳව checks and balances සංවරණ හා තුරණ ක්‍රියාවලියකට ඇතුළත් වීම බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව ව්‍යවස්ථා දායක සභාව විධායකයේ රබර් ස්ටැම්ප් එකක් කිරීමේ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. විධායක යෝජනා කරන හැම එකකට රබර් මුද්‍රාවකින් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හැබැයි එදා අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ව්‍යවස්ථාදායක සභාවත් විධායකයේ කොටසක් කියලා කියප එක හරහා ඇත්ත ඒ ව්‍යවස්ථාව හදනකොට ඒ ව්‍යවස්ථාදායක සභාව කියන කෑල්ල තියෙන්නේ අර විධායක කියන පරිච්ඡේදයේ. නමුත් ඒක හැදීමේ බලාපොරොත්තු වුණේ ඔබතුමාගේ සහ රටෙත් සමේ බල මේ පාර්ලිමේන්තුවෙත් විධායකයේ රබර් ස්ටැම්ප් එකක් කිරීම නෙවෙයි. විධායක සභාව විධායකය තනි මතයට යම් යම් ප්‍රධාන තනතුරු හරහා නම් කරනකොට පුද්ගලයන් ඒක සමස්ත සාහනයක නම් කරනවා කියන කාරණේ පදනම් කරගෙන තීන්දු ගන්න. ඒ නිසා ඒ විධායකයේ යටතේ ව්‍යවස්ථාදායක ස්වභාවය තියෙනවා කියන කාරණය නිවැරදි වෙනට ඕනේ. මොකද එහෙම ව්‍යවස්ථාදායක ස්වභාවත් විධායකයේ කොටසක් නම් එහෙනම් විශේෂ සංශෝධනයක් ඕනේ නැහැ. එහෙනම් විශේෂ සංශෝධන තිබ්බනම් හරිනේ. අපි 20ෙන් 21කට ආවේ ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ඒකට සහයෝගය දෙන්නේ නැතිකොට විරුද්ධ පක්ෂයේ සහයෝගය අරගෙන විධායකයේ කොටසක් නොවන විදිහට විධායකයත් එක්ක සංවරණ හා තුලන ඒ කියන සංකල්පය ක්‍රියාත්මක කරන්න තමයි ව්‍යවස්ථාදායක සභාව හැදුවේ. ඒ නිසාම තමයි ව්‍යවස්ථාදායක සභාවේ විතරයි අගමැතිතුමා කතානායකතුමාට යටින් ඉන්නේ. සභාපති පුටුවේ කථානායකතුමා ඉනකොට ඒකේ සමාජික කගමැතිතුමා. ඒ නිසා ඒ කාරණය නිවැරදි වෙන්නට ඕනි. ඊළඟට ආර්ථික අපරාධ පිළිබඳව දැන් ලංකාවේ අලුත් තාලේ නඩු තීන්දුවක් දීලා තිබුණා. කවදාවත් දුන්නේ නැති නඩු තීන්දුවක්. ඒ නඩු තීන්දුවම හොඳ නඩු තීන්දුවක්. හැබැයි ඒ නඩු තීන්දුව හරහා මේ රටේ එක්තරා කාල සීමාවක් තුල, ඒ කියන්නේ අවුරුදු 3ක් වගේ ඇතුළත කාල සීමාව තුල යම් යම් ගත යුතු තීන්දු ගත යුත්තේ නැති නිසා තමයි ඒ නම් කරපු පුද්ගලයන් හිටපු ජනාධිපතිතුමා ඇතුළුව වරදකාරයෝ කරලා තිබෙන්නේ. හැබැයි ඒක පදනම් කරගෙන යම් කිසි කෙනෙක් විරුද්ධ පක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ හෝ කරු උත්සාහ කරනවා නම් ඒ වරදකාරවරුන් මෙච්චාය සම්බන්ධයෙන් ප්‍රජා ඉතිහාසය කිරීමගේ තැන්වලට යන්න මම පෞද්ගලිකව කියන්නට ඕනේ. බසිල් රාජපක්ෂ මහත්මයා ඇතුළු අනිත් අයගේ ප්‍රජා ඉතිහාසය කරන මාධ්‍යකයි කවුල් දෙක දෙකම උස්සනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා ඉතිහාසය කිරීමේ යෝජනාව ගෙනාවොත් මම ඒකට විරුද්ධ වෙනවා. මොකද මොනවා වුණත් අපි පිළිගන්නට ඕනේ මොන පදනමක් මම ආපහු මහින්ද රාජපක්ෂ මහත්මයා පිළට යන්නේ නැහැ. මගේ කිසිම සම්බන්ධයක් ඒත් එක්ක නැහැ. හැබැයි එතුමා මේ රට යම් දෙයක් කරපු කෙනෙක්. ඒ නිසා එතුමා සියඹලා ගෙනායම නැහැ කියලා කටයුතු මැතිව කටයුතු කරනවා නම් මම ඒකට විරුද්ධයි. මොකද එතුමා යම් දෙයක් කරපු කෙනෙක්. එතුමාගේ නායකත්වය නැති වුණේ එතුමාට ඔය අද තියෙන තත්ත්වයට පත් වෙන්න සිද්ධ වුණේම එතුමාගේ පවුලේ ඉන්න උදවිය මිසක් අපි නිසා නෙවෙයි. ඒ නිසා මම එක මම පැහැදිලිවම කියන්න ඕන මොකද හේතුව ඔව් ඒ නඩු තීන්දුව ඉතාම වැදගත් නඩු තීන්දුවක් ඓතිහාසික නඩු තීන්දුවක් ගරු කරපු සුසුසාරිට නමුත් ඒ නඩු තීන්දුව අරගෙන මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ ප්‍රජා ඉතිහාසය කිරීම වගේ පහත් තැනකට යොමු වෙනවා නම් ඩිලාන් කරලා එතන නැහැ. හැබැයි බසිල් රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම මේ ප්‍රජා ඉතිහාසය කරන අත් දෙකයි කවුල් දෙකයි දෙකම උස්සන් මම සූදානම්. ඊළඟට මේ දවස්වල විපක්ෂ නායකතුමාගේ ප්‍රියතම මාතෘකාව තමයි ක්‍රිකට්. එතුමා උදේ පටන් ගන්න ක්‍රිකට් වලින්, එතුමා දවල් නිදා ගන්න ක්‍රිකට් වලින්, රෑ නිදා ගන්න ක්‍රිකට් වලින්. එතුමා දවල් එතුමාගේ එතුමා මේ දවස්වල රොෂාන් රන්සිංහ මැතිතුමාගේ නිල නොවන පෙරක දෝරුව වෙලා ඉන්නවා පාර්ලිමේන්තුව ඇතුලේ. ඒක මට ප්‍රශ්නයක් නෑ.
Honorable member, you have another 2 more minutes.
14ෙන්ම? 14ෙන්ම?
You are given 15.
ආ. මොකද වාගේ මේ එතුමාගේ මේ ඔලුසි ප්‍රශ්නයක් තියෙනවා. මට අනුරාජ්‍යාරයන් රාජ්‍යමතුමා කියන තව වෙනස් කරලා තියෙනවා කියලා. එතුමාගේ තරහ වගෙන් ගන්න එපා. ඒ නිසා මම අවසන් කරනවා. ඒ නිසා මම අගෝස්තු මාසේ මේ එන්සාඩේ තියෙනවා ගරු ඇමතුමනේ මම කිව්වා ක්‍රීඩා ඇමතුමාට හදිස්සි වෙලා ඉන්ටර්නම් කමිටි දාන්න එපා ICC එක බෑන් වෙනවා කියලා. හදිස්සි වුණා. එතුමා හොඳ චේතනාවෙන් තමයි යම් යම් දේ කරන්න ඇත්ත. නමුත් එතුමා කරපු ක්‍රමවේදේ වරදක් තිබුණා. ඒ නිසා තමයි ICC එක බෑන් වුණේ. ඒ නිසා විපක්ෂ නායකතුමාත් රස්කින් මේ ගැන කිය කිය ඉන්නවා මෙහෙ දැන්. හැබැයි මැයි මාසේ පහු වෙනකොට රස්කින් මේ නෙවෙයි ජූනි ජූලයි වෙනකොට T20 ටුර්නමන්ට් එක කියනවා. T20 වලට අපේ කණ්ඩායම හදන්න නම් ICC එක බෑන් එක අයින් කරගෙන අපි ඒක සූදානම් විය යුතු පවතිනවා. මැයි ජූනි පහු වෙනකොට රස්කින් මේ පැත්තකින් දාලා ක්‍රිකට් ටුර්නමන්ට් එක විතරක් නෙවෙයි ඊළඟට රටේ මැච් එකක් වෙනවා ජනාධිපතිවරණ නිසා පාර්ලිමේන්තුවේ. ඒ සඳහා ලංකාවේ ප්‍රථම වතාවට මට පේනවා ආණ්ඩු පක්ෂයට එරෙහිව විරුද්ධ පක්ෂය නෙමෙයි විරුද්ධ පක්ෂයේම කණ්ඩායම් දෙකක් තමයි පොරබිට ඉන්නවා වගේ පේන්නේ. ඒ දෙකල එකතු කරලා අපි උත්සාහ ධර්මයෙන් පවතිනවා. ඒකත් තේරුම් ගන්නේ නැහැ මේ දෙගොල්ලොම මේක ඡන්ද ගණන් කරන්නේ අංක ගණිතයෙන් අංක ගණිතය මන් දන්න විදිහට. නමුත් ඒගොල්ලෝ හිතන් ඉන්නවා වීර්ය ගණිතයෙන් කියලා. ඒ දෙගොල්ලොගේ සැරේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවසාන වශයෙන් මම ඔබතුමාට කියන්න කැමතියි අපේ රටේ මට පේනවා මේ පහුගිය මාස කීපය තුළ ගරු ඇමතුමනි ජාති කුල ආගම් ભેද හැටියට යම් යම් ආකාරයක ප්‍රකාශිද්ධ වෙනවා හැම තැනපැත්තෙම. ඒ නිසා ඔබතුමා අර යෝජනා කරන්නා වූ පනත් අනපනත් ගේන්න පෙර ඔනුරු පනත වගේ පෙර පෙර తాවකාලික හරි ග්‍රීවන්සස් කමිටි එකක් ඔබතුමාට පුළුවන් ඒකට ඕනනම් පාර්ලිමේන්තුවේ දෙපැත්තේ මන්ත්‍රීවරු සම්බන්ධ කරවන්න ග්‍රීවන්සස් කමිටි එක හැදුවොත් එදිනෙදා මතුවෙන යම් යම් කාරණා සම්බන්ධයෙන් ඒ grievances committee එකේ ඉන්න සියලුම පක්ෂ මන්ත්‍රීකතු වෙලා ඒ වෙලාවෙම යම් ආකාරයක පිළිමක් දෙන්න හැකියාව ලැබුණා. නැත්තම් අපිට නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වැඩේ අවසානයේ අපිට විශාල වෙන ජාතිවාදී අවශ්‍ය වැඩ වලට යන්න පුළුවන්කම තිබෙන නිසා. ඊළඟට ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ වැඩ කරන නීතිවේද දෙපාර්තමේන්තුව අය ඒ වගේම අමාත්‍යාංශය යටතේ වැඩ කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සියලුම අය මේ රටේ අනෙකුත් ක්ෂේත්‍රා බලනකොට ඉතාම අඩු වැටුප් වලට වැඩියෙන් වැඩ කරන උදවිය. ඉතින් ඒ නිසා ඒ අයගේ වැටුප් තල පංගිතන්නේ සංසන්දනාත්මක නැත්නම් වැඩි කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඔබ දන්නවා ඉතාම අඩු පහසුකම් යටතේ
වැඩ කරනවා.
අධිකරණයේ විනිශ්චයකාරතුරු මුදවාල් ගත්තත් මම හිතනවා ඒ අයගෙත් යම්ම මේ තියෙන ආර්ථික තත්ත්වෙන් මිදුණයින් පස්සේ අපි ආර්ථික මේ ඒ අයගෙත් අපි ඒ අයගේ තත්ත්වය ආරක්ෂා කරගන්න ඒ අයට සුසු පරිසරයක් තුළ නිදහසේ තීන්දු ගැනීමට අවශ්‍ය කරන ඒ පහසුකම් ටික සහ ඒ පඩි වැඩි කිම්ටි කරන්න ඕනේ කියන කාරණා මතක් කරමින් අවසානයේ මමත් රවු සකීප මහත්තුමා කිව්වා වගේම මේ රටේ නීතියනේ ලංකාවේ අද ජාත්‍යන්තර නීතිය ඉන්ටර්නැෂනල් හියුමනිටේරියන් ලෝ එක කඩනවා ඊශ්‍රායල අද මේ රටේ යුධ අපරාධය වලට වග කියන්න ඕනේ නෙතන්‍යාහු මහතා ඇතුළු ඊශ්‍රායලයේ ඒ ඒ ඒ නොගේ කිව යුතු අය. ඒ නිසා ඒ ජාත්‍යන්තර නීති කඩන ඒ ඒ ඊශ්‍රායලයේ පලස්තීන ජනතාවට මේ ඉල්ල කරන්නා වූ මේ මහා අමානුෂික ප්‍රහාරය නතර කරතුරු මමත් ඒ පලස්තීන ජනතාව වෙනුවෙන් ඒ ඇත්ත හිතකන ඒ සහයෝගය දක්වන්න මේ සාටකය මේ අර මහින්ද්‍රාජපක්ෂ මහතා සාටකය නෙවෙයි පලස්තීන සහයෝගය සාටකය පළදිනවා කියන කාරණා මතක් කරමින් මාතින බොහොම ස්තුතියි.
Thank you honorable minister.
අරු සභාපතිතුමනි ගරු ඩිලන් පෙරේරා මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වයි ඉදම් ප්‍රශ්න ගැන අපේ රටේ ඉඩන් නීතිය තමයි මම දන්න තරමට ලෝකේ තියෙන ව්‍යාකූල ඉඩන් නීතිය තියෙන රට. ඒ වගේම ඒ තරම්ම අනපනක් තියෙනවා. මීට පෙර ඉඩම් අමාත්‍යවරු දෙන්නෙකුට මම කිව්වා මට ප්‍රතිපත්ති තීරණයක් අරගෙන දෙන්න මුළු රටේ මේ තියෙන රජයේ ඉඩම් වලට එක නීතියක් එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. දැන් මේ තියෙන නීති ක්‍රමය ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ඇවිල්ලා අවුරුදු 10කටවත් ඉගෙන ගන්න බෑ. අපේ නීතිඥවරුන්ටත් අවුරුදු 10කට ඉගෙන ගන්න බෑ මේක. ඒ තරම් ව්‍යාකූලයි. ඒ නිසා මේක එක කෝඩ් එකක් විදියට LRC ඉඩම් තියෙනවා, ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් එකේ තියෙනවා, ස්ටේට් ලෑන්ඩ්ස් තියෙනවා, රිකවරි ඔෆ් පොසිෂන් ඔෆ් ස්ටේට් ලෑන්ඩ්ස් තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකට හදලා එක පනතක්කින් මේ සියල්ල පාලනය වෙන්න සරල කරලා නීතිය හදලා දෙන්න අපිට පුළුවන්. හැබැයි අදාළ ඉඩම් ඇමතිවරයා මේ ප්‍රතිපත්ති තීන්දුව අරගෙන දෙන්න ඕන, දුන්නොත් තමයි අපිට කරන්න පුළුවන්.
ගරුදීලන් පෙරමැතිතුමා
මාත්‍යංශයේ වැශීර්ෂයේදී අපි මුළු පාර්ලිමේන්තුවම ඉදීමක් කරමු ඉඩම් ඇමතිතුමාගෙන් ඒකට අවශ්‍ය කරන පරිසර හදලා දෙන්න
කියලා. Thank you. Honorable Gevidu Kumaratunga, you have 10 minutes.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අපිට අද මේ පාර්ලිමේන්තුව එක්තරා ආකාරයකට පාර්ලිමේන්තුවේ අඳුරු දිනයක් හැටියට සලකන්න පුළුවන් දවසක්. අද උදේ මේ සභාව පනවන විනය නීති සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ බහුතරය පාවිච්චි කළා තීන්දුව තීරණ ගත්ත තැනකට නින්දාසහගත ස්ථාවරයකට යොමු වෙච්ච දවසක්. දැන් මේ ආකාරයට නම් කවුද වැරදි කවුද හරි කියන එක තීරණය කරන්නේ අධිකරණ ඇමතිතුමනි, එහෙමනම් උසාවි අවශ්‍ය වෙන්න, විනිශ්චයකාරවරු අවශ්‍ය වෙන්න අවශ්‍යතාවයක් කීයද කියලා, අධිකරණ අමාත්‍යංශයක්වත් අවශ්‍යද කියලා අපි දන්නේ නැහැ. අපි ඒකම ඔබතුමා සම්බන්ධයෙන් අපි ඔබතුමාට අපේ කෘතඥතාව පළ කරනවා. මේ අවස්ථාවේදීත් ඔබතුමා මේ අද ඇතරම මේ අධිකරණ වැශීෂයේ පිළිබඳ විවාදය පවතින දවසකයි අපේ පාර්ලිමේන්තුව මෙතරම් නින්දාසහගත විදියට කටයුතු කරේ. ඔබතුමා එතෙන්දී මේ නින්දාසහගත තත්ත්වයට නොවේටී කටයුතු කිරීමට යම් ආකාරයකට අදහස් පළ කරා. අවාසනාවකට කථානායකතුමත් සභානායකතුමත් එවැනි ප්‍රඥා සම්පන්න ක්‍රියාමාර්ගයකට යොමු වුණේ. අපි ඒ ගැන කනගාටු වෙනවා. ඒකම අපි ඔබතුමාට අපේ ප්‍රසාදය ප්‍රශංසාව පළ කරනවා ඒ දක්වපු ස්වාධීනත්වයේ සම්බන්ධයෙන්. දැන් අධිකරණ ඇමතිතුමනි, මේ ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් පසුගිය සතිය තුළ මේ පාර්ලිමේන්තුවේ බොහෝ කතාබහ කෙරුණා. එතකොට අපි දන්නවා සුමන්දරන් මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් මූලිකවම ඒ ප්‍රශ්නේ නගපු වෙලාවේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් 10 දෙනාගෙන් 9 දෙනායි පත් වෙලා තින්නේ. ඌ අපි ඒක පිළිගන්නවා. අපි දන්නවා අයි ඒ කියලත් ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයන් නොවන විපක්ෂයේ ප්‍රධාන විපක්ෂයේ නියෝජිතයෙකුත් නොවන අනිකුත් මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩි වී සිටින අනිකුත් මන්ත්‍රීවරුන් වෙනුවෙන් තේරියුතු මන් සභිකයා තේරලා නැහැ. දැන් මේ සම්බන්ධයෙන් අපි තාමත්ම කනගාටු වෙනවා. ඔබතුමා දන්නවා පක්ෂනායක රැස්වීමක් කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පවතින අවස්ථාවක කථානායකතුමා, අගමැතිතුමා, සභානායකතුමා, විපක්ෂනායකතුමා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා, ඔබතුමා ඇතුළු අපි සියලු දෙනා පක්ෂනායක රැස්වීමකට සහභාගී වෙන අතර ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ව්‍යවස්ථාදායක සභාවේ මේ පත්නුවිච්ච සමාජිකයා සම්බන්ධයෙන් ටීඑන්ඒ සංවිධානයේ සුමන්ද්‍රන් මන්ත්‍රීතුමා යෝජනා කරපු ඒ සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා පත් කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වනවා. හිතන්නේ මෙය නොවිය යුතු තිබුණු කාරණයක්. ඒකට ප්‍රධාන විපක්ෂයේ ඒ පක්ෂයට අයිති ආචාර්ය හර්ෂද සිල්ල මන්ත්‍රීතුමාත් හවුල් වෙනවා. එතුමාටත් එතුමා කියනවා අපි විපක්ෂයෙන් යෝජනා කරලා තියෙන සිද්ධාර්ථන්ගේ නම කියලා. එතුමාලා කොහොමද යෝජනා කරන්නේ? ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා එතුමාලගේ නියෝජිතෙක් නම් කරලා තියෙනවා. ඒ කියන්නේ විපක්ෂ නායකතුමා නිල බලයෙන් පත් වෙනවා. ප්‍රධාන විපක්ෂයට තව නියෝජිතෙක් පත් කළ හැකි. ඒ සඳහා කබීර් හෂීම් මන්ත්‍රීතුමාව පත් කළා තියෙනවා. ඒක ඉතාම හොඳ තීරීමක්. එතුමා කොහොමද අනික් මන්ත්‍රීවරු සම්බන්ධයෙන් එහෙම කතා කරන්නේ? ඔබතුමා දන්නවා මේ 21 වෙනි සංශෝධනයේදී ඊට පෙර තිබ්බ 19 වෙනි සංශෝධනය වගේ නෙවෙයි. මේකේ පැහැදිලිවම ඒ පක්ෂවල ලේකම්වරුන් වෙනුවට ඒ මන්ත්‍රී කණ්ඩායම් වලට ඒ බලය ලබා දීලා තියෙනවා. එතකොට අගමැතිතුමා, කතානායකතුමා, විපක්ෂ නායකතුමා නිල බලයෙන් පත් වෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් තේරීමක් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා මම දන්න තරමින් පත් කළ ඉන්නේ සාගර කාර්යවසම් මහතා. එතුමාත් 21 වෙනි සංශෝධනයේ ඡන්දෙවත් දීලා නැහැ. ඔබතුමාලගේ ආණ්ඩු පක්ෂ වෙනුවෙන් පත් කරගෙන ඉන්නේ. ඊළඟට ජනාධිපතිතුමා වෙනුවෙන් පත්වීමක් කළා තියෙනවා ඒ නිමල් සිරිපාද සිල්ලා ඇමතිතුමා. මම දන්නේ නැහැ එතුමාට අවශ්‍ය නම් එතුමාට පත් කරගන්න තිබුණා සුමන්දරන් මන්ත්‍රීතුමාව. එතකොට ප්‍රධාන විපක්ෂයේ වෙනුවෙන් විපක්ෂ නායකතුමාට අමතරව කබීර් හෂීම් මන්ත්‍රීතුමාව පත් කළා තියෙනවා. කථානායකතුමා මේ 21 වෙනි සංශෝධනයේ වගන්ති වලට අදාළව විපක්ෂයේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් හැඳෙව්වා. අවාසනාවට අධික නැමැතුමනි 21 වෙනි සංශෝධනයේ පිළිබඳ විවාදයේදී මේ විවාදයේ පිටපත සුමන්ද්‍රන් මන්ත්‍රීතුමා කියනවා මේ සංශෝධනය වැදගත් කියලා මම කියන්නේ කතා කරන්නවත් වැදගත් නැති නිසා කියලා. ඡන්දය දෙන්නවත් වැදගත් නැති නිසා කියලා. එතකොට අපි ගියේ විපක්ෂයේ වාඩිව සිටින මේ ව්‍යවස්ථාවට අනුව කතා නැකතුමා නිවැරදි පරිදි කියනෙව්වා. ඒ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඌ සුදුසු කෙනෙක්ව අපි නම් කරන්නේ. ඒක අපිටම ලැබිය යුතුයි කියලා නියමයක් නැහැ. අපි ඒක පිළිගන්නවා. හැබැයි මේ සංශෝධනය අවැදගත් කියපු මම ඡන්දය දෙන්නෙත් නැහැ කියපු යනුව ඡන්දෙත් දීලා නැහැ. මන්ත්‍රීවරයෙක් එකකට කෙනෙක්ව යෝජනා කරනකොට මොකද මේ අධික නැමැතුමනි මේ අපි කතා කරන මොකද්ද ප්‍රතිපත්ති? මේ මොකක් හරි අඩු ගන්න ශිෂ්ටත්වයක් තියෙන්න ඕනි. මම ඒ වෙලාවේ එතුමගෙන් ඇහුවා ඔබතුමා මෙහෙම කතා කළා ඔබතුමා මුල් වෙලා අඩු ගන්න අපිත් එක්ක කතාවත්ම කර මෙතෙන්ට ඇවිල්ලා මන්ත්‍රීවරයෙක්ව නම් කරනවා. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ විශාල කතාවක් කරා. අපිට මේ කියන්නේ මේ තනතුරට මේ හිස්තැනටම පුරවන්නවත් දෙමළ ජාතික සන්ධානයට ඉඩ දෙන්නේ නැත්නම් ජාතික සමගිය සම්බන්ධයෙන් ඒක විසඳීම සම්බන්ධයෙන් කොයි වගේ අදහසක්ද ඇති කරගන්න පුළුවන් කියලා. දැන් මුලාසන මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගෙන් අපි ඒ 10 දෙනාගෙන් 7 දෙනෙක්ව පුරවනවා. ඒතර මේ රටේ කාන්තාව එහෙමනම් 154ක් 150කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. අපි තෝරපු ඒ නියෝජිතයෝ දැන් 6 දෙනෙක් තෝරලා තිනවා. ඒක නියෝජිතය තෝරගන්න බැරි. ඒක කාන්තාවක්වත් නැහැ. අර විද්වතුන් අතරින් තීරිච්ච මේ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පත් වෙලා තිනවා. ඒක වෙනම කාරණයක්ද? එහෙමනම් වෙනත් ජනවර්ග වලට අයිතියක් පත් වෙලා තිනවා. මේ පාර්ලිමේන්තුවෙන් පත් කරලා නැහැ. ඉතින් මෙතන තියෙන්නේ මේ ජනවර්ග පිළිබඳ ප්‍රශ්නයක්වත් ඒ වැරදි අර්ථකථනය මේ Sunday Times පොත්පතේත් ගියේ ඉරිදා සම්පූර්ණ දේශපාලන විග්‍රහය ඉදිරිපත් කළ දුන්නා. මම එතුමටත් කතා කරා. මේ වැරදි කතාවක් සුමන්ද්‍රන් මන්ත්‍රීතුමාගේ මුල කතාවත් එක්ක මේ කතාවත් එකට පළ කරන්න කියලා අපි ඉල්ලා සිටියා. එතකොට බලන්න පුළුවන් කවුද අවංක? කවුද මේ රට වෙනුවෙන් අවංකව මේ කාරණාවලට මැදිහත් වෙන්නේ කියලා. දැන් අපේ අදහස නම් මේ කුඩා මන්ත්‍රී කණ්ඩායමේ කවුරු හෝ නියෝජිතය අපි යෝජනා කරා උදේගම්මම්පල මන්ත්‍රීතුමාව, එතුමා යෝජනා කරා එතුමාගේ පක්ෂයේ මන්ත්‍රීවරු. ඒ නියෝජිතය මේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක එකට රැස් වෙලා තමන්ගේ දේශපාලන පක්ෂයේ මතය පැත්තකින් තියලා මේ මන්ත්‍රී කණ්ඩායමේ අදහස ව්‍යවස්ථාදායක සභාවට ගෙන යා යුතු බව තමයි අපේ අදහස. අපි කියන්නේ මේ විවිධ අදහස් තියෙන අය අපි කතා කරනවා නම් විවිධ අදහස් තියෙන ජාති, ආගම්, වෙනත් දේශපාලන අදහස් දරන එකතු වෙලා එක රටක් ගොඩනැගීම සම්බන්ධයෙන් අපිට මන්ත්‍රී කණ්ඩායමක් හැටියටත් පුළුවන් වෙන්න ඕනේ එකට එකතු වෙලා කතා කරලා පොදු මතයක් එතෙන්ට ගෙනියන්න. ඒ සඳහා පොදු එකඟතාව ගොඩනගා ගන්න. මේක තමයි ඒ සම්බන්ධයෙන් අපේ යෝජනාව. ඔබතුමා ඒ සම්බන්ධයෙන් එදා නොදැන හිටපු නිසා මට දැනුවත් කරන්න අවශ්‍ය වුණේ. මේක මේ ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, යුක්තිසහගත භාවයේ සම්බන්ධයෙන්, 21 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන්. මිට කලින් ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමත් කිව්වා වගේ අපි කැප වුණා. පළවෙනි අවස්ථාවේදී ඔබතුමාට එදා විවාදයට ගන්න බැරි වුණා. ඒක අපි ඒ වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා තියලා අපි ඒ වෙනුවෙන් අනික් පක්ෂ සමග සාකච්ඡා කළා අපි රටේ මතයක් හැදුවා 21 වෙනි සංශෝධනය වෙනුවෙන් 20 වෙනි සංශෝධනය කරපු වරද නිවැරදි
කරගන්න ඕනේ. කොහොමද මාට තව විනාඩි 2ක් තිබෙනවා.
හොඳයි. ඉතින් ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් දැන් අධිකරණ ඇමතුමනි අපි දන්නවා මේ යෝජනා වෙලා තිනවා මෙතිවරණ ක්‍රමයේ වෙනස්කම් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම කේවල മന്ത്രി ආසන වලින් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් 170ක් පිරෙන ආකාරයේ මෙතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අපි දකින ඉතාමත්ම වැදගත් සංශෝධනයක්. ඔව් ඒ ගැන සැකසංකා තිබෙනවා පවතින මෙතිවරණත් කල් දමා ගැනීම සඳහාද කියලා. හැබැයි නිවැරදි කිරීම අවශ්‍ය වෙලා තිබෙනවා. මේ සමානුපාතික ඡන්ද ක්‍රමයේ තුල අපේ රට විපතින් විපතට වැටලා මිසක් අපේ රට සුගතියකට නිවැරදි දිශාවකට ගමන් කළා නැහැ. මිල මුදල් වලට යට නොවි බලහත්කාරයට යට නොවි කප්පම් වලට යට නොවි මේ ක්‍රමයේ යටතේ මන්ත්‍රීවරයෙක් වීම කාටත් අපහසුයි. ඒ නිසා ඔව් කේවල ආසන වලින් තේරීපත් වෙන ඔහුට අවශ්‍ය නම් ඉල්ලාස්වි අතුරු මෙතිවරණයක් ලබා ගත හැකි 170ක් මේ පාර්ලිමේන්තුවෙන් ආසන එවැනි ක්‍රමයකින් පෙරෙන අලුත් මෙතිවරණ ක්‍රමයකට යන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඒ සමගම අපි දැක්කා අර පසුගිය පාර්ලිමේන්තුවේ පළාත් සභා ක්‍රමය නැත්තම් පළාත් සභා අහෝසි කර ගැනීම සඳහා තමන් පරදී කියලා කියන හිතන බයට මුතුමා දන්නවා පළාත් සභා මෙතිවරණ දැන් අද කතා කරනවා. ඒ මෙතිවරණය අස්ථානගත කරන්න කවුද අත ඉස්සුවේ? ඒ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ඔක්කොම අත ඉස්සුවා. මුස්ලිම් කොංග්‍රස් එකේ මන්ත්‍රීවරු අත ඉස්සුවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අත ඉස්සුවා. රොනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එක්සත් ජාතික පක්ෂය අත ඉස්සුවා. ඉතින් මේ මෙහි ආකාරයට කතා කළා අපි කැමති. මොකද මම පළාත් සභාවට විරුද්ධව සිරගත වෙච්ච විශ්වවිද්‍යාල ශිෂ්‍යකෙට සිරගත වුණා. මම අදටත් පළාත් සභා ක්‍රමයට විරුද්ධයි. ඒක වෙනම දේශපාලන සංවාදයක්. ඒක මගේ පෞද්ගලික මතය. ඒක නෙමෙයි මම මේ ප්‍රශ්නේ කරන්නේ. මෙවැනි අය දැන් කියනවා අර පරණ ක්‍රමයට හෝ මෙතිවරණේ තියන්නේ කියලා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මෙතිවරණේ ක්‍රමය ගැන අලුත් සංවාදයක් තියෙන මොහොතක අර රමේජ සිල්ලා ගෝඨාභය ජනාධිපතිතුමා 69 ලක්ෂය ජනවරම අනුව පත් කරපු නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා ඉදිරිපත් පත් කරපු ජනාධිපති නීතිඥ රමේච් සිල්ලා මෙතිතුමාගේ යෝජනාවලිය තුළ යෝජනා වෙලා තිනවා මෙතිවරණ පළාත් පාලන ආයතන සඳහාත් පාර්ලිමේන්තුව සඳහාත් පවත්තලා මේ දෙකෙන් සංවර්ධනයේ සම්බන්ධීකරණය කිරීමේ ආයතනයක් හැටියට පළාත් සභා පවත්වාගෙන යන්නේ කියලා. ඒ කියන්නේ පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගෙන් සහ පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් ඒ සම්බන්ධීකරණයේ සිදු කරන ආයතනයක් බවට පළාත් සභා පත් කරන්න කියලා. ඒ නිසා අපේ නම් අදහස මෙතිවරණ ක්‍රමය වෙනස් කරනවා නම් දැන් අවුරුදු 6ක් මේ නිසා මේක අහෝසියලා තිබුණා. ඉතින් මේ කඩිමුඩිය ආයේ අර පරණ මෙතිවරණ ක්‍රමයට යන්නේ නැතුව ඔබතුමන්ලා බර ඇරුම්ම හිතනවා නම් පාර්ලිමේන්තු මෙතිවරණ ක්‍රමයත් නිවැරදි කරන්න. ඒ සඳහා අපි අපේ සහයෝගය දෙනවා. එවැනි නිවැරදි ක්‍රමයක්
අවසන්
කරනවා. ඒ නිසා මේ නිවැරදි කිරීම පළමුව සිදු කරන ලෙස අපි ඉතාම ඕනකමින් රට වෙනුවෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ආදරණීය මිනිස්ටර්
බබතුමනි මම මේ සභාවේ අවධානය යොමු කරන්න මේ 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 කරුණ ඉදිරිපත් කරන්නේ මීට පෙර ද්‍රවිඩ එක්සත් සංධානයේ ගරු මන්ත්‍රී සිද්ධාර්ථ මන්ත්‍රීතුමාත් රජේන්ද්‍ර පොන්නම්බල මන්ත්‍රීතුමාත් සඳහන් කරා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ කළුවංචි කුඩි පොලිසිය දෙදෙනෙක් රඳවගෙන හෝ අත්අඩංගුවට අරන් තියෙනවා කියලා. මේ පිළිබඳව මම පොලිසියෙන් සොයලා බැලුවා කළුවංචි කුඩි පොලිසිය එම කිසිවෙකුත් අත්අඩංගුවට අරගෙන නැහැ.
ස්තුතියි.